Honorable Dr. Rajat Senaratna, you have 22 minutes.
Garu Sabhapatthumani, අද අපිට මේ ආර්ථික අර්බුදය ගැන කතා කිරීමට වෙලා තිබෙන්නේ මේ රටේ ඉතාමත්ම ආර්ථිකයට අනිකුත් සංවර්ධනය ගත්තාම ඉතාමත්ම ඛේදජනක අවස්ථාවක. අපේ ඉතිහාසයේ අපි දේශපාලනය කරපු යුගයේදී මෙවැනි මගේ අවුරුදු 28ක කාල පරිච්ඡේදයකදී හැමදාම අයවැය කතාවක් කරනවා. මෙවැනි අයවැය ගැන කතා කිරීමට අපිට අපි හිතුවේ නැහැ කවදාවත් සිදුවේ කියලා. ඒ තරම්ම රට ඉතාමත්ම උග්‍රම ඉතාමත්ම ඉතිහාසයේ ඉතාමත්ම නරකම තැනකට අපි වැටිලා තියෙනවා. අපි මේ රටේ මුහුණ දුන්නා නොයෙකුත් ජාතික අර්බුද. ඒ ජාතික අර්බුදවලදී අපි දේශපාලන තීන්දුව ගත්තා. අපි ඒවට හිටගත්තා. අපි ඒ ජාතික අර්බුදවලින් එළියට ආවා. මොකද ඒ ජාතික අර්බුදයට නිවැරදි තීන්දුව ගැනීම තුල අපිට ආර්ථික අර්බුදවලට මුහුණ දුන්නා මේ පෞගය මේ නිදහස් ලංකාවේ දිගටම ඒ වරින් වර ඇති වුණේ නිදහස් ලංකාවේ තියුණ ආර්ථික අර්බුද ගත්තාම ඒවැනුත් අපි නොයෙකුත් වෙනස්කම් කරලා ඒවැයින් එළියට ආවා. නමුත් අද තියෙන්නේ සභාපතිතුමනි ආර්ථික අර්බුදයක්ම නෙවෙයි මෙතන විශාල මූල්‍ය අර්බුදයක් පළවෙනි වට. මේ රටේ මූල්‍ය අර්බුදයක් මේ වගේ තත්වයකට පැමිණියේ මේ ඉතිහාසයේ පළවෙනි වට. අපිට රුපියල් නැහැ, රුපියල් ඔක්කොම බංකොලොත්. අපිට ඩොලර් නැහැ, ඔක්කොම බංකොලොත්. අපේ විදේශ සංචිතයේ තියෙන රත්තරන් ඔක්කොම නැහැ, මොනවාක්වත් නැහැ. මෙන්න මෙතනින් තමයි අපිට නැගිට ගන්නට දැන් තියෙන්නේ. ඒක ඒ නිසා මේක ඓතිහාසික අර්බුදයක්. ඒ නිසා වින්සන් චර්චිල් වරෙක කියනවා Never let a good crisis go to waste කියලා. මෙවැනි අර්බුද කවදාකවත් නිකරුණේ නැති කරගන්න එපා. උදාහරණයක් ජපානය. හිරෝෂිමා නාගසාකි බෝම්බ වලින් සුන්නත් දූලි වෙච්ච ජපානය ඒ අලුමතින් නැගිට්ටා. ඒ නැගිට්ටේ මොකද? ඒ ආත්ම ශක්තිය මිනිසුන්ට දුන්නයි අර්බුදය තුලින්. ජර්මනිය දෙකට කැඩුවා නාසි වැඩ පිළිවෙල නිසා. නමුත් ඒ ජර්මනිය ලෝක ආර්ථිකයක් බවට අද ජපානය වගේම ගොඩ නැගුණා. ඒ විශාල ප්‍රශ්නයක්. මේ වගේම 90 දශකයේදී අපි දැක්කා තායිලන්තය, ඒ වගේම ඉන්දියාව මෙවැනිම දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නා. අන්තිමට මොකද වුනේ? අද තායිලන්තයේ එදාට වඩා හොඳ ආර්ථිකයක් ගොඩ නැගුවා. ඉන්දියාව ප්‍රබල ආර්ථිකයක් බවට ගොඩ නැගුණා. එහෙනම් අපිට තියෙන මේ අර්බුදය අපි හරියට කළමනාකරණය කළා මීට වඩා හොඳ රටක් බිහි කිරීමේ වැඩපිළිවෙලයි. අද බලන්න මේ අර්බුදය කොච්චර දරුණුද කියලා. ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් ආර්ථිකයේ කළමනාක නොකිරීම ගැන උදාහරණයට ගන්නේ ලංකාව. නරකම කළමනාකරණය ගැන ආර්ථිකයේ ඒ තත්ත්වයට වැටුණා. නමුත් මේකේ තියෙන එකම රිදී රේඛාව තමයි මේ අර්බුදය තුළ මිනිස්සු ලැබත හිතනවා මෙතෙක්කල් ගන්නට බැරි වුණු ආර්ථික ජන අප්‍රිය තීන්දු ගැනීමට අවස්ථාව ඇතිවලා තියෙන රජයට. ඒ කියන්නේ අපි ඔක්කොම එක මතයකට ගමන් කරනවා මේ රට වෙනස් විය යුතුයි කියලා. මෙතෙක්කල් හිතපු ඒවනේ. දැන් ජාති ආගම විකුණගෙන කරපු දේශපාලනේ අවසන්. අරගල භූමියෙන් අරගලේ හොඳේව තියුණා. අරගලේ නාස්ති වගේම අරගලේ නිසා මේ රටට විශාල යහපතක් සිදු වෙනවා. අද ජාති ආගම කතා කරපු කට්ටිය ආගිය අතක් නැහැ. ඒ ભેද ඇති කර මේ රට ભેද බින්න කළා. ජාතින් වලට බෙදලා, ආගම් වලට බෙදලා, කුල මල වලට බෙදලා, වර්ග වලට බෙදලා ගිය ඒ දේශපාලනය අතින් ඉවර වෙලා තියෙනවා. ඒ වගේම ආර්ථිකයේ දිහා අලුතෙන් හිතන්නට එදා ධනපති අධිරාජ්‍ය ගැති කියපු ඒ දේවල් අද ඒ දිහා බලන්නට අද පුරුදු වෙලා තියෙනවා. මෙන්න මේක හොඳ මේ බරපතල ආර්ථික ප්‍රතිසංස්කරණ කර ගැනීමට හැකි අවස්ථාවක් අද නිර්මාණය වෙලා තියෙනවා. මම දැක්ක මේ අයවැය කතාවේදී අපේ ඒ ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු අයවැය කතාවේදී ඒ කතාව අහනකොට ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ එතුමා ඉදිරිපත් කරනවා. එතකොට මොකද්ද මේ ඇති වුණ හේතුව ඇත්තරම? මේකේ පළවෙනි එකම අපිට ඇයි මේ මෙතෙක්කල් අපිට මේ රට හදාගන්න බැරි? අපි විදේශ ආයෝජන ආවම ඒකට සංස්කෘතමය විරෝධයක් තිබුණා. විදේශ ආයෝජන වලට අපි විදේශ ආයෝජනයට කිව්වේ මොකද්ද? විකුණනවා. එහෙමයි. බොහොම සරල විදියට තමයි ඒවා විග්‍රහ කරේ. විකුණනවා. ඒ නිසා විදේශ ආයෝජකෙන්ට බොහෝ ආපු කට්ටිය ආපහු හැරිලා යනවා. ඒ වගේම මේ පුද්ගලීකරණය. පුද්ගලීකරණය කියන්නේ පුද්ගලික අංශය කියන්නේ මා හතුරෙක්. අද හැම රටක්ම පිළිගන්නවා, ලෝකය පිළිගන්නවා ආර්ථිකයේ එන්ජිම තමයි පුද්ගලිකාංශය. එතන පුද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් දෙකම රටක් දියුණු කිරීමේ මෙවලන් දෙකක් විදිහට පාවිච්චි කරන්නට අපිට බැරි වුණා. තුන්වෙනි එක ජනප්‍රියවාදී දේශපාලනය. ඒ ජනප්‍රියවාදී දේශපාලනය ජනාධිපතිතුමා කිව්වේ ඒකයි. ලී කුවාන් යු කිව්වේ ශ්‍රී ලංකාව නැති වුණේ බණ්ඩාරනායක මහත්මයා ගෙනාපු ජනප්‍රියවාදී දේශපාලන නිසා. මෙන්න මේ කරුණු ඒ වගේම අනිකුත් ව්‍යුහාත්මක හේතු මොනවද මේ රට කඩාගෙන වැටෙන්නේ? මැතිවරණ පොරොන්දු නිකන් හාල් දෙනවා, හඳින් හාල් දෙනවා, 3.50ට පාන් දෙනවා, එතකොට නොමිලේ පෝර දෙනවා, එතකොට බදු අඩු කරනවා. මේකෙන් මොකද ඇති වුණා අපිට? සෙත රජයේ ආදායම අඩු වුණා, මූල්‍ය හිඟයක් ඇති වුණා, රජයේ ණය වැඩි වුණා, මුදල් මුද්‍රණය කරා, මුදල් මුත් කරන්න කරන්න මේ රටේ උද්ධාමනය ඇති වුණා. එක පැත්තකින් සහන දෙනවා, ඒ සහන අනිත් පැත්තෙන් වියදම් කරනවා ජනයා ඒ සහන දීම තුළම. එතකොට මේ තත්ත්වය යන්නේ අන්ති දෙක තමයි රජයේ රැකියා. කිසිම පුරප්පාඩුවක් නැතුව අර ප්‍රමිත තෙන්නකෝන් මැතිතුමා කිව්වා වගේ කිසිම මේවකක් නැතුව මේවකට තැපෑලෙන් හරි රස්සාවල් ටික දුන්නා. මෙන්න මේ ජනප්‍රියවාදී මෙන්න මේ වැඩපිළිවෙල නිසා එතකොට කාර්යාල පෙරවුණා, වාඩි වෙන පුටු නැ, මේස නැ, හැබැයි රස්සාවල් තියෙනවා. මෙන්න මේ තත්ත්වයට පත් වුණා. එතකොට 2021 දී අපේ රජයේ ආදායමෙන් 86%ක් වියදම් කරේ අපි වැටුප් වලට, 71%ක් වියදම් කරේ ණය වලට. එතකොට රුපියල් එතකොට 157%ක් අපිට ලැබෙන ආදායමෙන් අපි ණයයි, ණය වලටයි පොලී වලටයි ගෙවනවා, අනිත් පැත්තෙන් වැටුප් වලට ගෙවනවා. එතකොට සංවර්ධනය කරන්නට සල්ලි නැහැ, ණය ගන්නවා අපි. මේක තමයි ඇත්ත කතාව. එතකොට ඒ නිසා සෞඛ්‍ය, අධ්‍යාපනය, සංවර්ධනය මේ තුනට මුදල් නැති වුණා. දැන් අපි එක පැත්තකින් සන්තෝෂ වෙනවා, ජනාධිපතිතුමා පෙන්නනවා අධ්‍යාපනයේ දුෂ්කර පාසල් 1000කට හෝ අන්තර්ජාල පාසුකම් දෙනවායි කියලා. එදා අපේ රජයේ ඔක් ගෙනාවා. ඔය අග්‍රාමාත්‍යවරයා මේ එදා හිටපු අධ්‍යාපන ඇමතිවරයාත් එක්ක කවිලා ඔක දෙන්න හැදුවා, ටැබ් එක දෙන්න හැදුවා හැම වෙලාවෙම. එදා හිටපු ජනාධිපතිවරයා ඒකට විරුද්ධ වුණා. ඒක දෙන්න පුනේ නැහැ. එදා ඒ අන්තර්ජාල පාසුකම් තියුණා නම් කෝවිඩ් වසංගතය වෙලාදී එක දරුවෙකුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අධ්‍යාපනය පිළිබඳව. විභාග පිළිබඳව කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් අද එදා අගමැති කමේ ඉඳගෙන කරන්නට බැරි වුණ දේ අද ජනාධිපති කමේ ඉඳලා එතුමා යෝජනා කරනවා කරන්නට. ඒ වගේම සෞඛ්‍යය ගත්තොත් සෞඛ්‍යයේ පොරොන්දු වෙනවා මේ අයවැය ලේකණෙන් පශ්චාත් උපාධි ආයතන තව තුනක් ඇති කරන්නට. එදා ඕකම තමයි මම පේරාදෙණිය සහ යාපනය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨත් අල්ලලා ඕක කරන්න ගියා. ඒකට වෙලා තියුන්නේ නැහැ. නමුත් මේක හොඳ වැඩක්. ඒකත් රුහුණත් අල්ලලා තව PGIM තුනක් දාන එක. ඒ වගේම 12 වෙනි වෛද්‍ය පීඨයේ ඌව වෙල්ලස්ස. ඒක හොඳයි. අපේ පහුගිය රජය සබරගමුව, වයඹ, කළුතර සහ 4 වෙනි කරා පිටියේ පුළුල් කිරීම. ඒ හතරටම අපි මුදල් වියදම් කළා. වෙනම ශික්ෂණ රෝහල් සහ කරා පිටියේ රෝහල දියුණු කරා. දැන් 12 වෙනි ශික්ෂණ මේ වෛද්‍ය පීඨයත් ආවාම ඒක ඉතා හොඳයි. අනිත් එක තමයි ශික්ෂණ රෝහල් තුනක් යෝජනා කළ තියෙනවා. බදුල්ලයි, කුරුණෑගලයි, පොළොන්නරුවයි. බදුල්ල හොඳයි, මොකද ඌව වෙල්ලස්සට වෛද්‍ය පීඨය එනවනම් ශික්ෂණ රෝහලක් ඕනේ බදුල්ලට. නමුත් මන් දන්නේ කුරුණෑගලට එතකොට දෙකයි, කුලියා පිටියයි කුරුණෑගලයි. එතකොට කුලියා කුරුණෑගල වෛද්‍ය පීඨයක් හදන්නේ නැතුව තේරුමක් නැහැ එවැනි ශික්ෂණ රෝහලක් හදලා. මොකද කුලියා පිටියේ ඉඳලා කිලෝමීටර් 38ක් ගමන් කරන්නට ඕනේ කුරුණෑගලට. පොළොන්නරුව මට තේරෙන්නේ නැහැ මොකද කියලා, රජරට වෛද්‍ය පීඨයටද කියලා. නමුත් රජරට වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයින්ට සායන කිරීම සඳහා පොළොන්නරුවට රෝවල්ට යන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. අනිත් එක අපි තමයි ඇත්තරම මේ රටේ ආර්ථිකයේ ඉස්සෙල්ලම විවෘත කරේ මේ කලාපයෙන්. 1977 ජයජයවර්ධන මහත්මයා මේ ආර්ථිකය විවෘත කළා අපේ සියලු විරෝධතා මැදියේ. 1988 තමයි චීනය විවෘත කරේ. 1990 තමයි ඉන්දියාව විවෘත කරේ. නමුත් අද ඉන්දියාව කොහෙද, චීනය කොහෙද, අපි කොහෙද? මෙන්න විවෘත කරගත්තට. එතකොට ඒ වගේම අපි මේ ආර්ථිකය විවෘත කරාට අපි නිදහස් වෙළඳ ගිවිසුම් වලට අපේ රටට යන්න දුන්නේ නැහැ. එන නිදහස් වෙළඳ ගිවිසුමට විරුද්ධ වෙන කණ්ඩායමක් හිටියා. ඒ එන හැම එකෙම වැරදි කියන කණ්ඩායමක් හිටියා. ඒ නිසා අපිට ආර්ථික ගිවිසුම් අපිට දන්න බැරි වුණා. ඒ නිසා අපි ජාත්‍යන්තර වෙළඳාමෙන් අපි තනි වුණා. අපිට ඒක කරගන්නට බැරි වුණා. අනිත් එක තමයි බදු. 1990 වෙනකොට අපි ඇත්තටම 20%ක් රටේ GDP එකෙන් 20%ක් අනිකුත් සංවර්ධිත රටවල් වගේම අපිත් බදු පණවල තියුණා. නමුත් 2019 දී ඒක 112ට අඩු කරා. ඊට පස්සේ 2020 දී ඒක 108ට අඩු කරා. ඒක ඒ අඩුවීම තුන ලෝකයේ අඩුම බදු එකතු කිරීමේ රටාවට ලංකාවපත් වුණා. මේකෙන් ඩිරෙක්ට් ටැක්ස් එක ඍජු බද්ද ගත්තේ 102ක් පමණයි. 101යි ඒක නිසා ඉන්කම් ටැක්ස් ගෙව්වේ. මගේ දිස්ත්‍රික්කයේ ඉන්කම් ටැක්ස් ෆයිල් තියුණේ අන්තිමට 3යි. ගිය අවුරුද්ද වෙනකොට ඉන්කම් ටැක්ස් ෆයිල් 3යි ව්‍යාපාරිකයෝ ගෙති උනේ. ඔක්කොම නැති වෙලා ගියා. ඒ නිසා වක්‍රබදු. ඒ නිසා අපි කිව්වේ වක්‍රබද්ද අඩු කරන්න, ඍජු බද්ද වැඩි කරන්න. ඒක තමයි දුප්පත් මිනිස්සුන්ට යම් සහනයක් අපේට ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදය. එතකොට මේ කළ යුතු අපි ප්‍රතිසංස්කරණ මොනවද මේ තත්ත්වයට? මමත් කියනවා අර උදේවරුේ කිව්වාගේම අපේ විපක්ෂ නායකතුමා කිව්වාගේම මහා බැංකුව ස්වාධීන විය යුතුයි. ඒක ඉක්මනටම ස්වාධීන කරන්න ඕනේ. එතකොට පොලි අනුපාත තීන්දුව කරන්නේ ස්වාධීන මහා බැංකුවකින්. එතකොට සංචිත ගැන තීන්දුව කරන්නේ මහා බැංකුව ස්වාධීනව. මේක නිසා මේක දේශපාලන බලපෑමෙන් තොරව කළ යුතුයි. ඒ වගේම මුදල් මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් එතකොට. ඒගොල්ලන්ට මෙන්න මේ තත්ත්වයේ යටතේ භාණ්ඩාගාරයට මූලිකත්වයේ දීලා රට දියුණු කිරීමේ වැඩපිළිවෙළට යත හැකි. දෙවැනි එක තමයි බදු ප්‍රතිසංස්කරණ. මේ බදු ප්‍රතිසංස්කරණ තුලින් ආර්ථික ස්ථාවරභාවය ඇති කරන්නට පුළුවන්. ඒ බදු එකක් තමයි බදු ගෙවීම. බදු ගෙවන ප්‍රමාණය පුළුල් කරන්නට ඕනේ. ඒක උදාහරණ දැන් එක්සත් ජනපදයේ ගත්තොත් හැම එක්කෙනාම බදු ගෙවනවා. තමන්ගේ වැටුපෙන් ඒ ඩිරෙක්ට් ටැක්ස් එක කපලා හැමෝම ගන්නවා. අර පහළම කට්ටියට ඒගොල්ලන්ට වෙනම ජීවන සහනාධාරයක් ලබා දෙනවා. නමුත් හැමෝම ගෙවනවා. අඩු ගානේ දැන් මෙතන ඇවිල්ලා තියෙනවා ලක්ෂයක් ඉතුරු කරලා බදු ගන්න. එතකොට මේ බදු පුළුල් කරන්නට ඕනේ. අනිත් එක තමයි බදු එකතු කිරීම කාර්යක්ෂම කරන්නට ඕනේ. ඒකෙන් තමයි මම හිතන්නේ මේක ඩිජිටලයිස් කරනවායි කියලා ඩිජිටල් කරන කිරීම කරන්නේ මේ කාර්යක්ෂමතාවය කොච්චර බදු ගැහුවත් වැඩක් නැහැ බදු එකතු කරෙන්නේ නැත්තම්. ලොකු තෝරු මෝරු මේකෙන් ඉවත් වෙනවා. අනිත් පොඩි මිනිසුන් අහු වෙනවා. අනිත් එක තමයි තුන්වෙනි එක රාජ්‍ය ව්‍යවසායන්. මේක සඳහා අවුරුද්දකට රුපියල් ට්‍රිලියනයක් අපි අවුරුද්දකට අලාභ විඳිනවා රජයේ ව්‍යවසායන්. මේ තියෙන මේවයින් ලබන පාඩුව නිසා මූල්‍ය විනයක් නැහැ, අයවැය පාලනයක් නැහැ, භාණ්ඩාගාරයද එන් ස්වාධීනව ක්‍රියා කරනවා. මෙන්න මේ ක්‍රම නිසා ඇත්තරම කියන්නේ ඒ නිසා මේ තනිකරම රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ අගෙවීමක් කරන්නට වෙනවා ආණ්ඩුවට. ඒ කරනකොට අගෙවීම කරන්නට ඕනේ මාස 3කට සැරයක්. ඒ ව්‍යවසායන් පිළිබඳව ඒ ඇමතිවරයා පිළිබඳවත් අගෙවීමක් කරන්නට ඕනේ. හරියට තමන්ගේ අමාත්‍යාංශයේ තමන්ගේ ව්‍යවසායන් හරියට ක්‍රියාත්මක කරනවාද කියන මේ තත්ත්වයට. මේක තමයි ඇත්තරම තායිලන්තයේ 1997 ඒ ආර්ථික අර්බුදෙන් ගොඩාපු මේ එක ක්‍රමයක් තමයි ඔවුන් මේ ඇඩප් කරපු. එතකොට අනිත් එක තමයි හතරවෙනි එක අපේ කරන්ට් account deficit එක. මේක අඩු කරගන්න ඕනේ කොහොම හරි. අපි ඒක ඩෙෆිසිට් එක අපි නැති කරගත්ත 2018 දී අවුරුදු 60කට පස්සේ පළවෙනිවට ප්‍රාථමික account එක. ඒ වගේම අනිත් එක අපනයන ආර්ථිකයකට යොමු වීම සිදු කළ යුතුයි. උදාහරණයක් වශයෙන් වියට්නාමයේ වගේ මේක පුළුවන් තරම් export oriented economy එකක් බවට පත් කරන්න ඕනේ. අපේ GDP එක කියන්නේ ඉතාමත් කුඩා එකක් බිලියන 80ක ඇත්තරම GDP එකක් අපේ රටට තියෙන්නේ. ඉතාමත්ම කුඩායි. නමුත් අපිට තියෙනවා මේක පුළුල් කරගන්න විශාල සම්පත්. මොනවාද? ඛනිජ සම්පත්. විශේෂයෙන්ම මැණික්. එතකොට ඛනිජ ලවණ, ෆොස්ෆේට්, මිනරල් මේ ඔක්කොම තියාගෙන අපි ආරක්ෂා කරනවා කියලා දේශීය සම්පත්තියක පයිවාරු ගගා දැන් අවුරුදු 40 50 කව තියාගෙන ඕවා ගැන විස්තර කීක ඉන්නවා. ඒවා ගැන කිසි වැඩපිළිවෙලක් නැහැ. ඒවා අරගෙන වැලියු ඇඩ් කරලා මේක වෙනද බලට දානවා නම් මේ GDP එක 80 නෙවෙයි බිලියන 8000ක් බවට අපිට පරිවර්තන කර තහයි ඉතාමත්ම ඉක්මනින්. මෙන්න මේවා ටික කරනවා නම් හරියට. මේවට ඉතාම ශීඝ්‍ර ගාමි වැඩපිළිවෙලක් ඇති වෙන්න ඕනේ මේ ඛනිජ සම්පත් පිළිබඳව. ඇතරම දැන් මැණික් කර්මාන්තය ගත්තොත් අපේ ප්‍රදේශයත් රත්නපුර ප්‍රදේශයත් බලපාන. මේ මැණික් කර්මාන්තය ගත්තොත් ඇත්තරම මේකෙන් ජීවත් වෙන මිනිසුන් මිලියනයක් මේකේ වෘත්තියේ ඉන්නවා. ඒ වගේම පවුල් මට්ටමෙන් බැලුවොත් ලක්ෂ 30ක පිරිසක් මේ මැණික් කර්මාන්තයට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මැණික් කර්මාන්තය අද කොහෙද තියෙන්නේ? මේකෙන් අද විකුණන අපි පිටරටට අපනයනය කරන මැණික් වලින් 60%ක් අපි ගේන්නේ කොහෙන්ද? අප්‍රිකාවෙන්. මේ ගෙනහැල්ලා මේක විකුණනකොට මොකද වෙන්නේ? අපි 2%මාරක අපිට බද්දක් ගහනවා. මේ බද්ද ගැසීම තුල මොකද වෙන්නේ? ඒගොල්ලෝ අපේ රටට මේ මැණික් ගල් අරගෙන ඉන්නේ නැතුව ඒගොල්ලෝ තායිලන්තයට හෝ ඩුබායි වලට යනවා. එතෙන්දී සත පහක්වත් ඒගොල්ලන්ට බදු ගෙවන්නේ නැහැ. අරකට ලැබෙන ආදායම සහ ලාභය සම්පූර්ණයෙන් අතර එනවා. ඒ නිසා අපි මැණික්ින්ද මේකට බදු ගහන්නේ කියන එක නෙවෙයි බලන්න ඕනේ. මේවා වෙන කලාප වලට ගියොත්, වෙන රටවල් වලට මේ ආදායම ගියොත්, මේ තත්ත්වය ගියොත් මොකද වෙන්නේ? මෙන්න මේව ගැන කල්පනා කරලා තමයි මැණික් කර්මාන්තයේදී දියා බලන්නට ඕනේ. ඒ නිසා අපි කියනවා මේ බදු වලට, මේ බදු අයින් කරලා කලින් තියුණා වගේ බදු නිදහස් මැණික් කර්මාන්තය මේ රටේ තිබෙන ඒ දීර්ඝකාලීන කර්මාන්තය ආරක්ෂා කරන්න කියලා. ඒ වගේම අපනයන භාණ්ඩ නිපදවන FDIs ඒක වැඩි කරගන්නට ඕනේ අපි. ඒ වගේම මම දැක්කා කියනවා මේ ත්‍රිලෝක විජය පත්‍ර මේ වැඩපිළිවෙල මේක ඉතාමත්ම වටිනවා. මොකද අද කැනඩාව, ඇමරිකාවේ ට්‍රැන්කියුලයිසර්ස්, එතකොට මේ ඇන්ටි ඩිප්‍රෙසන්ට්, මේ ඔක්කොම ඖෂධ වලට හොඳම වශයෙන් භාවිත කරන්නේ කන්සා. ඒක තමයි කන්සා. ඕක මම සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් මම ගෙනාවා එදා කැබිනට් මණ්ඩලයට. ඕක කන්සා අරගෙන හමුදාවට යටත් කරලා හදලා ඖෂධ වශයෙන් අපනයනය කරන්නට. ඒක කරාම එදත් අපේ ජනාධිපතිතුමා කිව්වා මේක ડોක්ටර් සංස්කෘතියට විරුද්ධයි කියලා. මම එතෙන් තර්කරේ නැහැ. මම පස්සේ ගිහිල්ලා කිව්වා ජනාධිපතිතුමා මේක තමයි අපේ සංස්කෘතිය. අපේ රටේ සංස්කෘතියේ තියුණේ කංශා. ඒ කංශා සංස්කෘතිය තමයි නැති කරේ සුද්ධු ඇවිල්ලා දුම්කොළවලින්. දුම්කොළ අන්තිමට පානය කරන්නේ නැති හින්දා මේ කංශා තහනම් කරා. ඕක තමයි ඇත්ත කතාව. එතකන් තියුණේ කංශා. ඒ කංශා වගාව අපි අරගෙන ඒක දුම්පානය කරන්නේ නෙවෙයි. ඒක අපේ පෙනහළුවලට නරකයි මොකක් පානය කරත්. නමුත් ඒක ඖෂධ සඳහා අපි පාවිච්චි කරනවා. අපේ දේශීය ඖෂධ වලට පාවිච්චි කරනවා. ඒ වගේම පිටරටට කරොත් මං හිතන්නේ අපිට ඩොලර් බිලියන 4-5ක් අවුරුද්දකට අපිට හම්බ කරත හැකි. ඒ නිසා මේ ඒ වගේම අපි ඇත්තරම මේව කරන්න ඕනේ. නිදහස් වෙළඳ ගිවිසුම් ඇති වෙනකන් අපි ඇති කරන්න ඕනේ. දැන් බලන්න තාම අපි ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ ගිවිසුම් තියෙන්නේ 3යි. වියට්නාමේ ගත්තොත් 26යි. අපිට වඩා සමාජවාදී කොමියුනිස්ට් පක්ෂයේ ආණ්ඩු තියෙන වියට්නාමයට පුළුවන් වුණා 26ක් අස්සම් කරන්න. අපි සිංගප්පූරුවට අස්සම් කරනකොට කියනවා ඒකත් පාවාදීමක්. ඉන්දියාවත් එක අස්සම් කරනකොට කියනවා පාවාදීමක්. කොරියාවට කිව්වා ඒක පාවාදීමක්. හැම එකටම විරුද්ධ වීම තමයි අපේ රටේ සංස්කෘතිය තියුනේ. මෙන්න මේ සංස්කෘතියට විරුද්ධව තමයි ක්‍රියා කරන්නට ඕනේ. ඒ නිසා අපි බිස්නස් රෑන්කින් වල ලෝක බැංකුවේ තියෙන බිස්නස් රෑන්කින් වල අපි එදා තිබුණේ ශ්‍රී ලංකාව 99 වෙනි තැන. දැන් අපි කඩාගෙන වැටලා තියෙන 164 වෙනි තැනට. මෙන්න මේක ඇද තත්ත්වය. ඒ නිසා ඊට පස්සේ අපි අනිත් එක තමයි අපි වෙනස් කරන්න තියෙන ඉඩම් ප්‍රතිපත්තිය. මේ ඉඩම් ප්‍රතිපත්තිය ලිහිල් වෙන්න ඕනේ. ඒක හොඳයි ජනාධිපතිතුමා ගේනවා යෝජනාව මොකද්ද? මේ ඉඩම් බලපත්‍ර සහ ඉඩම් පැවරීමේ බලය ප්‍රාදේශීය ලේකම්ට දෙන්න. මම එදා 2002 ඕක ගෙනාවා. 2002 ගෙනාවාම තමුන්නාසලගේ පක්ෂ විරුද්ධ වුණා. එදා විරුද්ධ වෙලා කිව්වා මේක මේ ඉඩම් ධනපතියන්ට යනවායි කියලා. අද අවුරුදු 20කට පස්සේ ඒ යෝජනාව ගෙනල්ලා එනකොට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. මේක බෑ. මොකද මම ඉඩම් ඇමතිවරයා වශයෙන් මට මේ මම හිතුවා මොකද්ද මේ ඉඩම් ප්‍රතිපත්තිය? මම දවසකට සතියකට විතර ඉඩම් ලිපිගොනු 200ක් විතර මේව කරනවා. මම දන්නේ නැති ඉඩම්. ඒවා ඔක්කොම ප්‍රාදේශීය ලේකම් මට්ටමින් කරත හැකි. මම ඒකේ බලය පවර්ලා මේ විදිහට ප්‍රාදේශීය ලේකම්ට ගෙනාවාම විරුද්ධ වුණා. නමුත් අවුරුදු 20කට පස්සේ හරි ඒක කරේම හොඳයි. මොකද මේකෙන් ඉඩම් පරිහරණය ලිහිල් වෙනවා. අනිත් එක තමයි කම්කරු නීති. ඒක ප්‍රතිසංස්කරණය වෙනන්න ඕනේ. මේක සමාජ වෙළඳපොළ ආර්ථිකය පිළිගන්න නිසාද වර්තමාන රජය මේක ඉතා පහසු වෙනවා. දැන් චීනයේ තියෙන සමාජ වෙළඳ ආර්ථිකය. මොකද මමත් එක්සත් ජාතික පක්ෂයේ මමත් එතකොට එදා වසන්ත සමරසිංහ ජනතා විමුක්ති පෙරමුණේ අපි දෙන්නම සහභාගී වුණා මේ සමාජ වෙළඳ ආර්ථිකය පිළිබඳ වෘත්ති සමිති සම්මුලකට, ආසියානු වෘත්ති සම්මුලකට. ඒකෙදි ඇත්තම මොකද? දැන් චීනයේ ඕනම කම්කරුවෙක්ව හාම්පුතාට හිතුනාම දැන් දොට්ට දාත හැකියි. ඒක තමයි චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිය. අලුත් නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය. නමුත් ඒ එයාව එයාව දොට්ට දානකොටම අනිත් පැත්තෙන් එයාගේ සමාජ රක්ෂණය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එයා පාට වැටෙන්නේ නැහැ. ඇමරිකාවේ ඩෝල් එක ක්‍රියාත්මක වෙනවා වගේ මේ සමාජ රක්ෂණය. අන්න ඒකින්ද තමයි ඒක කියන්නේ සෝෂල් මාකට් ඉකොනොමි කියලා. එක පැත්තකින් විවෘත ආර්ථික ක්‍රියාත්මක වෙනවා, අනිත් පැත්තෙන් සමාජ රක්ෂණය ජනතාවට ලබා දෙනවා. මෙන්න මේ විදියට අපේ රටේ මේ සමාජ රක්ෂණයක් ක්‍රියාත්මක කරන්න ඕනේ. එතෙන්දි මම දැක්කා අයවැය යෝජනාව තියෙනවා මාස 3කට රැකියාවක් නැති වෙලා තව රැකියාවක් නැහැ. මං හිතන්නේ අපේ රටේ මාස 3කින් රැකියාවක් හම්බ වෙයි කියලා මේ තියෙන තත්ත්වයෙන්ද. ඒ නිසා මාස 3 මදි. අඩු ගානේ අවුරුද්දකවත් රක්ෂණයක් ලබා දෙන්න ඕනේ රැකියා නැති වෙන ඒ කම්කරුවන්ට. ඒ වගේම අනිත් එක තියෙන්නේ අපේ තියෙන්නේ අපේ වියදම් කිරීමේ හැකියාව මිසක් ඇත්තටම වාණිජ හැකියාවක් මේ ආර්ථිකේ නැහැ. මෙන්න මේක ඇති කරන්නට වාණිජ්‍ය හැකියාවක් තිබෙන ආර්ථිකයක් බවට. ඒ නිසා අපි ඕවර් ස්පෙන්ඩින්. ඒ නිසා අපේ මූල්‍ය හිඟයක් තියෙනවා. ඒ වගේම වෙළඳ හිඟයක් තිබෙනවා. ඒ නිසා මම කියනවා ඇත්තටම දැන් අපි එක කැරල්ලක් ඇවිල්ලා ඒ කැරල්ලෙන් අපි ඉවත් වෙලා ඒ කැරල්ලේ සාධක අනුව අපි රට ගොඩනගෙන තත්ත්වයකට තියෙන්නේ. නමුත් අපේ මහ බැංකු අධිපති නන්දලාල් ආචාර්ය නන්දලාල් වීරසිංහ මැතිතුමා අපේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ ආර්ථිකය ගැන කියන වෙලාවේ මොකද්ද පැහැදිලිව කිව්වේ? පළවෙනි කැරල්ල ආවේ මධ්‍යම පන්තිකයින්ගේ නායකත්වයෙන්. ඒ මධ්‍යම පන්තිකයින්ගේ නායකත්වයෙන් ආපු නිසා කැරල්ල මේ මට්ටමින් හෝ ඒක නැවතුණා. දෙවෙනි කැරල්ල එනවා ලංකාවේ. අපි මේවට හරියට ක්‍රියා නොකරොත් දෙවෙනි කැරල්ල එන්නේ මධ්‍යම පන්තියේ නායකත්වයෙන් නෙවෙයි නිර්ධන පන්තියේ නායකත්වයෙන්. ඒක මහා ලේ ගංගාවක්. මතක තියාගන්න. ඒක ලේ ගංගාවක් එතුමා කිව්වා. ඒ නිර්ධන පන්තියේ නායකත්වයෙන් එන ඒ ලේ ගංගාවකින් එන ඒ දෙවනි විප්ලවය ඒ දෙවනි අරගලය නැවැත්වීම තමයි අපි 225 දෙනාගේ මේ නූතන යුගයේ මේ අලුත් යුගයේ සම්පූර්ණ වගකීම කියලා කියමින් මම නවතින. බොහොම ස්තුතියි.
Thank you. Honorable Sampath Athukorala, you have 14 minutes.
මුලසන රෝඩ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, 1972 මැයි 22 ශ්‍රී ලංකාව ජනරජයක් වෙලා වසර 50කට පස්සේ 50 අයවැය තමයි වර්තමාන මුදල් අමාත්‍ය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ සභාවට ඉදිරිපත් කරේ. මම ඉතාම සතුටු වෙනවා රාජිත සේනාරත්න අපේ හිටපු ඇමැත්තුමාගේ කතාවෙන් පස්සේ කතාව ලැබීම සම්බන්ධව. මම ඇත්තරම ඒ අයවැය සඳහන් කාරණා රැසක් එතුමා ඉතාම ඉහලින් අගය කරා. අපිට විපක්ෂයේ පැත්තෙන් එහෙම අගය කිරීමක් ඇහෙනකොට අපිට දැනෙනවා මේ කණ්ඩායමක් විදිහට මේ ගමන යන්න උත්සාහ කරන පිරිසක් මේ සභාවේ ඉන්නවා කියලා. ඒ වගේම තවත් කාරණයක් දැනුණා. පාර්ලිමේන්තුවේ මං ඉන්නේ 4 පේලියේ කෙළවරේ. ඊළඟ පේලියට යන්න සූදානම් වෙන එක හොඳයි කියලා උඩ පේලියට. මං හිතනවා මේ අයවැය ලේඛනය තුළ අපි දකින ඉතාම සාධනීය කාරණා රැසක්. '1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එවකට ස්‍රදේශ කටයුතු අමාත්‍ය ශ්‍රීමත් ඩී.බි. ජයතිලක මැතිතුමා තමයි පළමුවෙන්ම අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ. ඉන් පස්සේ අපි 48 පස්සේ මේ ගැන කතා කරනවා. දැන් වර්තමානයේ වෙද්දී 74 වසරක සාපයක් ගැන කියනවා. අවුරුදු 74ක් මේ රට විනාශ කරා කියලා, අවුරුදු 74ක් තිස්සේ ආර්ථිකය විනාශ කරා කියලා කියනවා. මම විශ්වාස කරනවා ඒ පත්තුණු සෑම රජයක්ම මේ රටේ දියුණුවට මේ රටේ සංවර්ධනයට විවිධ යෝජනා ක්‍රියාත්මක කරමින්, දැවැන්ත යෝජනා සංවර්ධන යෝජනා ඇති කරමින් හැම රජයක්ම මේ රට සංවර්ධනය සඳහා මහන්සි ගත්තා. ඒකට එහෙම නැහැ කියලා කියන්න බෑ. ඒකට සාක්ෂි ඕනෑ තරම් මේ සමාජය තුළ තියෙනවා. මගේ ළඟ තියෙනවා 1948 ලදරු මරණ සංඛ්‍යාව 92ක් ලදරු මරණ. ඒක අද වෙනකොට අඩු වෙලා තියෙනවා 9.5 දක්වා. එවගේම මාතෘ මරණ සංඛ්‍යාව සජීවීව 1000කට 92ක් මැරෙනවා 48 අද සජීවීව 1000කට 9.5ක රඳවගෙන තියෙනවා අපේ සෞඛ්‍ය දියුණු වෙලා තිනවා මාතෘ මරණ සංඛ්‍යාව ලක්ෂයකට 850ක් මැරිලා තියෙනවා 48 අද මාතෘ මරණ ලක්ෂයකට 30 දක්වා අඩු කරලා තියෙනවා ලක්ෂයකට 30 දක්වා මාතෘ මරණ සංඛ්‍යාව ආයු අපේක්ෂාව 58 තිබුණු ආයු කාලය අද පෙන්නන අවුරුදු 73ක ආයු කාලයක් පිරිමි කෙනෙකුට 48 එක විශ්වවිද්‍යාලයක් තිබුණු රටේ අද විශ්වවිද්‍යාල 17ක් තියෙනවා ස්ත්‍රී මරණ සංඛ්‍යාව 57ක තිබුණා 1948 අද ඒක අද ආයු අපේක්ෂාව 57 තිබුණා අද ඒක 80 දක්වා වැඩි වෙලා තියෙනවා ආයු අපේක්ෂාව ඉතින් මේ රටේ හැම ආණ්ඩුවක්ම අරගත්ත ක්‍රියාමාර්ග වලින් මේ රටේ රට ගොඩනගන්න රට සංවර්ධනය කරන්න ඒ මහන්සි අරගත්තා හැබැයි අපේ රටේ නිදහසෙන් පස්සේ නිදහසට පෙර අවුරුදු 518ක් මේනට පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි පාලනය කරපු කාල සීමාව තුළ ඉඳලා තමයි මේ අදවැටීම ආරම්භ වෙන්නේ අද අපේ රටේ අවුරුදු 74ක සාපයක් ගැන මේ මුසාවාදය රටට කියන අවුරුදු 74ක සාපයක් ගැන මේ කුහක දේශපාලන යෙදෙන මේ කණ්ඩායම අපිට කියන්න සිද්ධ වෙලා තියෙනවා ඒ තමන්ගේ දේශපාලන වෛරී කුහකම් නිසා මේ කාරණේ ප්‍රකාශ කරනව හැරෙන්නට ඒකේ සත්‍යතාවයක් මේ තුල නැහැ අපි දකිනවා අද නිල වශයෙන් අපේ රට විදේශීය ආක්‍රමණයක් නැති වුණත් අපේ රටේ මේ පාර්ලිමේන්තුවේ කොයිතරම් ඉන්නවද මේ පාර්ලිමේන්තුවේ තානාපති කාර්යාල මගින් පාලනය කරන මහජන නියෝජිතයන් ඒ රටට අවශ්‍ය කරන දේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරාම ඒ රටට ඌමනා දේ මේ පාර්ලිමේන්තුවේ කිව්වහම ඒ රටෙන් ඒ තානාපති කාර්යාලයෙන් ඒ රටෙන් සැලකිල්ල ලැබෙන කී දෙනෙක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවද අද අපේ රටේ විදේශීය ආක්‍රමණයක් නැති වුණාට අපේ රටේ තියෙනවා මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නොවන සංවිධාන පාලනය කරන මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නොවන සංවිධාන එකතු වෙලා මේ රටේ පාලන තන්ත්‍රය හසුරවන්න හදන එයට ඌමනා රූකඩයක් මේ රටේ මුල් පුටුවේ වාඩි කරන්න සැලසුම් සහ සැලසුම් හදන කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුව ඇතුළත් පිටතත් ඉන්නවා ඒ නිසා අපිට සිදු වෙලා තිබෙනවා වර්තමාන ජනාධිපතිතුමා වගේම මේ රජය ආරක්ෂා කරගෙන මේ පාලන තන්ත්‍රය රැකගෙන රට ආරක්ෂා කරගෙන යන්න මේ කණ්ඩායමෙන් පසුගිය කාල සීමාව තුළ අපි දැක්කා අරගලය තුළ ලිබියාවේ ගඩාපිට කරා වගේම එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මහමග අරගෙන ගිහිල්ලා මරන්න ගත්ත උත්සාහය මේ මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණට අවුරුදු 60කට ආසන්නයි වයස පළවෙනි ත්‍රස්තවාදී කැරැල්ල ජයිපේ සිදු කළ අවුරුදු 50කට ආසන්නයි දෙවෙනි කැරැල්ල කළ අවුරුදු 35ක් වෙනවා තවත් කැරලි ගහන්න කතා කරනවා ලේරහට පුරුදුණු බුර්කෙන් කණ්ඩායමක් පහුගිය අරගලයේ තමන්ගේ මිනිස්සුන්ගේ පීඩනය තමන්ගේ අතට අරගෙන පාවිච්චි කරන්න හැදුවේ දේ කරන්න හැදුවේ මේ රටේ නායකින් දෙන්නව මරා දාන්න එනිසා අපි මේ වෙලාවේ අපි පිළිගන්නවා ජනතාවට පීඩනයක් තිබුණා අහිතකර තීන්දුව මේ රටේ පීඩන බලපෑවා හැබැයි බලන්න මේ කණ්ඩායම පසුගිය රටේ අර්බුදකාරී අවස්ථාවල හැසුරුණු විදිය කොවිඩ් වසංගතයේ වෙලාවේ ඒකට කුමන්ත්‍රණ කරා සයිනෝෆාම් එන්නත ගෙනල්ලා මාස 6ක් යනකම් ගහන්න දුන්නේ නැහැ
හාබනික පොර ප්‍රතිපත්තිය වෙලාවේ ආව පෝරණවට හාබනික පොර නැවට පෝරණව එන්න කලින් ඒකට තත්ත්ව සාතිය ගෙනාවා. රුසියානු ගුවන් යානය සංචාරකින් ගෙනාපු එරොෆ්ලට් ගුවන් යානය පිටවෙන්න පැයක් තියෙද්දී අධිකරණියක් ගත්තා. එනිසා මේ මේ හැම එකක් තුලම තියෙන්නේ වෙන වෙන න්‍යාය පත්‍ර. මේ හැම එකක් තුලම තිබුණේ සැඟවුණු න්‍යාය පත්‍ර. ඒ සැඟවුණු න්‍යාය පත්‍රවල කොටස්කරුවන් විදියට මේ පාර්ලිමේන්තුවේ ලේරහට ඉවවැටුණු ලේරහට පුරුදු වුණු ඒ කණ්ඩායම ඉන්නවා. ඒකට තානාපති කාර්යාල හවුල් වුණා. ජනතාවට තිබුණු පීඩනය තමන් ඒ පාවිච්චි කරා. ජනතාවට තිබුණු පීඩනය මේ පාර්ලිමේන්තුව වටලන්න පාර්ලිමේන්තුව අල්ලන්න එහෙම සැලසුම් කරා. මා විශ්වාස කරනවා පසුගිය කැරලි දෙකෙන්ම ජනතා විමුක්ති පෙරමුණ කරේ මේ රටේ ආර්ථිකයට දැඩි පාඩුවක්. 71 කැරල්ල 80 89 කැරල්ල ත්‍රස්තවාදී කැරලි දෙකෙන්ම රටේ ආර්ථිකය විනාශ කරා. මේ අරගලයෙන් කරෙත් මේ රටේ ආර්ථිකය විනාශ කරපු එක. කොවිඩ් නිසා වැටලා තිබුණු ආර්ථිකය තව තවත් වලපලට ගෙනියපු එක මේ අරගලයෙන් කරේ. අපි විශ්වාස කරනවා එදා මගේ පාසල්වලදී මම දැක්කා එක රැයට මගේ ගමේ තිබුණු සියලුම ලෑලි පාලම් ටික ජනතා විමුක්ති පෙරමුණ ගිනි තියලා විනාශ කරපු හැටි. මම දැක්කා ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා කුඩු කරලා විනාශ කරපු හැටි. මම දැක්කා බස් ගිනි දියපු හැටි. මම දැක්කා වීගබඩා ගිනි දියපු හැටි. ඒවට වැය වුණේ මේ රටේ ජනතාවගේ සල්ලි, ජනතාවගේ මුදල්. 88 89 දැන් හරිම ඉක්මනට පළාත් පාලන මැතිවරණ ඉල්ලනවා මේ කණ්ඩායම. පළවෙනි පළාත් පාලන මැතිවරණේ 88 89 කාලේ මට මතකයි මගේ පාසල්වලදී මට මතකයි පළාත් පාලන මැතිවරණ ඉල්ලපු අපේක්ෂකින්ට ඉල්ලා අස්වෙන්න කියලා බැනර් දාන්න කිව්වා. එහෙම බැනර් දාපු නැති අය වෙඩි තියලා මැරුවා. ඒ විතරක් නෙමෙයි චන්දපොලට යන පළවෙනි 7 දෙනා මරණවා කියලා නියෝග කරා. ඒ විතරක් නෙමෙයි චන්ද දාන්න ආපු අය මැරුවා. මරලා ධනෙන් උඩට මිනි පෙට්ටිය උස්සන්න බෑ කියලා නියෝග කරා. අන්න එහෙමයි තමයි අද හදිසියේ ඉක්මනින් පළාත් පාලන මැතිවරණයක් ඉල්ලන්නේ. ඒ පළවෙනි පළාත් පාලන මැතිවරණේට ඒගොල්ලෝ ඒ සලකපු විදිය 71 88 89 මේ පහුගිය නේච්ච පහරදීම් ගෙවල් ගිනි තැබීම් ඇස් දෙකෙන් දැකපු මිනිස්සු ගින්දරට බයයි. මූලාසනේ ඉන්න කාර්ක සභා සභාපතිතුමනි ගින්දරට බයයි. එදා ගෙදර හිටිය කුකුල එළුවා උස්සගෙන ගිහිල්ලා මරාගෙන කාපු ඒ අතීතේ අපි දැක්කා. මේ අරගලේ වෙලාවේ අහිංසක මිනිස්සු මරා දානවා විතරක් නෙමෙයි, ගෙවල් ගිනිතුව විතරක් නෙමෙයි, ගෙදර හිටපු සුරතල් බල්ලා ඒ ගින්දරට විසිකනවා අපි දැක්කා. එහෙම මලේච්ච කැලෑ නීතියක් තමයි මේ ඉල්ලන්නේ පාර්ලිමේන්තුව පිට බලයක්. ඉල්ලන්නේ ඒ මලේච්ච කැලෑ නීතිය නීතිගත කරන්න. ඒ නිසා අපි කියනවා මේ වෙලාවේ රෝහණ විජේවීර කිමුණෙක් නම් අපට අනුර කුමාර මහත්තයා පේන්නේ හූනෙක් වගේ. ඒ නිසා අපි රෝහණ විජේවීර මහත්තයාගේ අලුමුට්ටිය අරගන්න බැරි වෙච්ච අය. අපි දැක්කා එදා චේගුවේරා වෙනුවෙන් සැබෑ වාමාංශිකයින් චේගුවේරා වඩලපු දෙන හාරල ඇටකටු ටික අරගෙන ගෞරව කරන්න ගත්තා. හැබැයි කණින් කළා ගත්තේ ලෙනින්ගේ දේහය අවුරුදු 100ක් තියාගන්න පුළුවන් එම්බාම් කළ තියාගත්තා. එහෙමයි වාමාංශික මිනිස්සු. හැබැයි විජේවීර මහත්තයාගේ විජේවීර සහෝදරයාගේ ගේ හදන එකතු කරපු සල්ලි ටික දුන්නේ නැහැ මේ කණ්ඩායම. තාම අලුමුට්ටිය ගත්තේ නැහැ. ඒක තින්නේ මල්ශාලාව. අපි මේ වෙලාවේ කියනවා මේ සභාවේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මැතිතුමා රටේ අධ්‍යාපනය විකාශන වෙන හැටි පිළිබඳව කිව්වා. දුක් විඳලා විශ්වවිද්‍යාලයේ දරුවන්ගේ
Honorable member, you have 2 more minutes.
ඔලු ටික විනාශ කරලා අනන්ත අප්‍රමාණ දුක් විඳලා කැම්පස් එකේ දරුවන්ගේ ඔලු ටික විනාශ කරලා ඒ දරුවන්ගේ ඔලු වලට යක්ෂයෙක් ආරුඪ කරලා එළියට දාන්න මේ මහන්සි ගන්න මිනිස්සු මේකෙන් මිදෙන්න ඕන ඒ නිසා අපි කියනවා අපි මේ වෙලාවේ මේ අයවැය ලේඛනය තුල මම දකින ඉතාම සාධනීය කාරණයක් මේ වෙලාවේ සඳහන් කළ යුතුයි මේක අපනයන අපනයනේ සඳහාට සූදානම් කරන අයවැයක් පළවෙනි වතාවට 1800 ගණන් වල අපේ රටේ කුරුඳු වලට තමයි කිව්වේ මහබද්ද කියලා හලාවත ඉඳලා කිරිඳිඔය දක්වා කුරුඳු කලාපයක් තිබුණා අපේ රටේ බලපිටියේ මූලස්ථානය කරගත්ත කුරුඳු කලාපයක් අද කුරුඳු දෙපාර්තමේන්තුවක් හදන්න මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා ඒක හැදෙන්නේ ගාල්ලේ කරන්දිණියේ
Honorable member, please wind up.
අපි ඒ ගැන ඉතාලම අපි මේ අයවැය ලේඛනය තුල අපි දකින මේක සතුටුල කාරණයක් මම හිතනවා තේ වගාව ඒ වෙනුවෙන් මා විශ්වාස කරනවා විශාල වැඩ කොටසක් අද කරනවා වගේම තේ වගාවේ හරි ආදායම ජනතාවට ලැබෙන්න නම් ඒ ජනතාවට තව තවත් පහසුකම් ලැබිය යුතුයි ඒකට වැවිලි ඇමතුමා විශාල වේසක් ගන්නවා මා විශ්වාස කරනවා ගාල්ලට අවශ්‍යයි පෝර ගබඩාවක් ගාල්ලට උඩුගම් ප්‍රදේශයේ තිබෙනවා එවැනි ස්ථානයක් පෝර ගබඩාවක් පරිණි ගබඩාවක් අපිට පුළුවන් වුණොත් ගාල්ලේ මේ පෝර ගබඩාව අපිට ප්‍රසස් කරණය කරගන්න පවර ගන්න මා විශ්වාස කරන මේකේ ඒකට විශාල අපිට ශෝධ ශක්තියක් ලැබෙවි තේ වගාව වෙනුවෙන් ඒ වගේම විශේෂයෙන් මේ අයවැය තුළ මම සතුරු වෙන කාරණයක් මම නියෝජනය කරන හිනිදුම් පත්තුවේ ගං අතුර පාලනය වෙනුවෙන් අවුරුද්දකට වරක් දෙවරක් ගං අතුරෙන් යට වෙන ප්‍රදේශයක්
Honorable member, please wind up.
මිනිසුන්ගේ දේපල විනාශ වෙන ප්‍රදේශයක් මේ අයවැය ලේඛනය තුළ ඇතුළත් වෙනවා ගං අතුර පාලනය කිරීම සඳහා මුදල් වෙන් කිරීමක් ඇතුළත් කරලා තියෙන මේ අයවැයට මම මේ ගැන මේ වෙලාවේ අපේ ප්‍රසාදයේ පළ කරන ගමන් මම විශ්වාස කරනවා මේක සාධනීය අයවැයක් අපනයනයේ සඳහා සූදානම් කරන අයවැයක් ඒ වෙනුවෙන් අපේ ප්‍රසාදයේ ගෞරවය පළ කරමින් මානියට නබෝ මිසුති
Thank you Honorable Ajit Manaparama you have 18 minutes
සුති මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන වෙලාවේ රට මූණ පාලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා බැලුවොත් අපි දකින්නවා විශාල ආර්ථික අර්බුදයකට රට මූණ පාලා තියෙනවා මේ ආර්ථික අර්බුදය නිසා රට බංකොලොත් වෙලා තියෙනවා දුප්පත් රටක් බවට පත් වෙලා තියෙනවා මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි වටපිටාවක් නිර්මාණය වෙලා තියෙනවා මේ අයවැයේ මූලික අරමුණ වීත්තේ බංකොලොත් වෙච්ච රට දුප්පත් වෙච්ච රට කොහොමද ආයේ නගා සිටවන්නේ කියන එක මේ බං එතකොට ඒ ගැන කටයුතු කිරීමේදී මේ බංකොලොත් රාජ්‍යයක් බවට පත් කළේ කවුද දුප්පත් රාජ්‍යයක් බවට පත්ුනේ කොහොමද අපේ ශ්‍රී ලංකාව අපි ඒ ගැන හිතන්න වෙනවා ඒකදී අපි දකිනවා අසීමිත විදිහට අපි ණය ගත්තා සංවර්ධනයේ කියලා ක්‍රියාදාම වලට වාණිජ පදමිනුකින් ණය ගත්තා මේ සංවර්ධනයේ ක්‍රියාදාමට මේ අවසාන ප්‍රතිඵලය උනේ අපේ රට බංකොලොත් වෙන එක අපි මොකටද ණය ගත්තේ මොනවද ණයට ගත්තු ණයට වෙලා තියෙන්නේ කියලා අපි හොයලා බලන්න ඕනේ මේ අයවැයට වඩා මම හිතන වැදගත් මේ අයවැය සකස් කිරීමේදී ඔවා හොයනවනම් ඒ ණය ගත්තේ රටේ සංවර්ධනයට නම් ඒ ණයෙහි ප්‍රතිලාභ අපිට හිමි වෙනවා එහෙමනම් ජනතාවට මේ ණය දරා ගන්න පුළුවන් තත්ත්වයක් පත් වෙනවා මේ ණයෙන් රට සංවර්ධනය වුණා නම් අපි ණය ගෙවලා සංවර්ධනයේ ප්‍රතිඵල තුලින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා ජනතාවගේ යහපත් ජීවන තත්ත්වයක් උසස් ජීවන තත්ත්වයක් ජනතාවට හිමි වෙන්න තිබුණා නමුත් අපි දන්නවා එහෙම ණයගත්තු අවස්ථා තියෙනවා එදා ජේ.ආර්. ජයවර්ධන පාලන කාලේ මහවැලි ව්‍යාපාරය සඳහා ණය ගත්තා ඒ ණය ගෙවලත් ඉවරයි දැන් ඒක අපිට දැනුන්නේ නැහැ මහවැලි ව්‍යාපාරය ඉවර වෙනකොට රටේට විදුලි බලය ලැබෙන්න පටන් ගත්තා මේ විදුලි බලය නිසා කර්මාන්ත ශාලා වෙළඳ කලාප ඇති වෙන්න පටන් ගත්තා මේ රටේ ඒ කර්මාන්ත ශාලා නිසා විදේශ විනිමය ගලා එන්න පටන් ගත්තා නගර හැදුනා ගම්මාන හැදුනා ජනතාවගේ ජීවිතවලට ඒ ණය තුල වෙනසක් දැනුණා නමුත් පහුගිය කාලේ ණය අරගෙනේවා බැලුවොත් එහෙම හම්බන්තොට වරාය හැදුනා ජනතාවට මේක දැනුණද සූර්යවැව ක්‍රීඩාංගණය හැදුනා මේ රටේ ජනතාවට දැනුණද ණය අරගෙන කරපු දේවල් හම්බන්තොට සම්බන්ධන ශාලාවක් හැදුවා. මේක කාටද දැනුනේ? ණය ගෙවන එක විතරයි නේද ජනතාවට දෙන්නේ? බඩට නේද? මත්තල ගුවන්තොට පොලක් හැදුවා. කවුද මොනවද මේක ජනතාවට වෙනසක් වුණාද? මහවැලි ව්‍යාපාරයේ වගේ නෙළුම් කුළුණ හැදුනා. උඩ නගින්න පල්ලයට බයින රුපියල් 500ක් දීලා යන්න පුළුවන් වුණා මිසක් ගෙවන ණයට වර්ෂයකට වෙන ඩොලර් ගානට මේක ප්‍රතිඵලයක් වුණාද? මේකේ කට්ටියක් කොමිස් ගහගෙන කෝටිපතිය වුණා විතරයි අපි දකින්නේ. එතකොට අනිත් පැත්තෙන් දූෂණය දිහා බැලුවොත් බදු වංචාව භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 600ක් පමණ අහිමි වුණා. බදු වංචාව නිසා කාඩ් ඒක අපව ගන්න පුළුවන්ද? හෙදින් ගිවිසුම් ගැහුවා. රටේ සල්ලි නැති වුණා. මිලි ඩොලර් මිලියන ගණන් වලින් නැති වුණා. ග්‍රීක බොන්ඩ්ස් වලට ආයෝජනය කළා. ඩොලර් මිලියන 10 ගණනක් අපිට නැති වුණා. ලංකාව ලොබි කරන්න කියලා, ප්‍රසිද්ධ කරන්න කියලා වෙනත් රටක ඉන්න හොරෙකුට සුබේර් කෙනෙකුට සල්ලි දුන්නා. ඒවෙන් අපේ රටේ ඩොලර් රෝලින් බංකොලොත් බවට පත් වුණා. නමුත් එක්තරා සීමිත පුද්ගලයෝ පිරිසක් මේ බැංකෝටිපති බවට පත් වුණා. පහුගිය කාලෙත් විදේශ තානාපතිවරයෙක් තමුන්ගෙන් කොමිස් ඉල්ලන ඇමතිවරයෙක් කියලා කිව්වහම ඒකේ පරීක්ෂණයක් වුණාද? ඒකේ ප්‍රතිඵලයක් ලැබුණාද? ඒ ව්‍යාපෘති අපිට අහිමුණු එක විතරයි සිද්ධ වුණේ. ඒ නිසා පසුගිය කාලේ ණය අරගෙන සංවර්ධනේ මුවාවෙන් සංවර්ධන නාමයෙන් ජනතාවට ප්‍රතිලාභ ලැබිලා තියෙනවද? ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වෙලා තියෙනවද? රටේ නිෂ්පාදනයට රටේ ආර්ථික ශක්තියක් වෙලා තියෙනවද? මේ ඔක්කම උත්තරයක් නැහැ කියන එක තමයි දකින්නේ. රාජපක්ෂ ණය ගැනීම තුළ රටට රටේ ජනතාවට වෙච්ච සෙත මොකද්ද? රටේ ජීවන තත්ත්වය උසස් වුණාද කියන එක මම විශේෂයෙන් අහනවා. මේ අයවැය ගැන කතා කරද්දී විශේෂයෙන් මේ ගැන හිතන්න ඕනේ. ඒ නිසා තමයි අපි රට බංකොලොත් වෙන්නේ කියන එක විශේෂයෙන් පිළිගන්න ඕනේ කියලා මම විශේෂයෙන් ප්‍රකාශ කරනවා. අද ජිනීවා මානව හිමිකම් කොමිසම කියන්නේ මොකද්ද? එදා කිව්වේ වර්ගවාදීන්ට අපි හරියට සැලසන්නේ වර්ගවාදයක් මේ රටේ ව්‍යාප්ත කරනවා කියලා. එදා අපිට චෝදනාව තියෙන්නේ තිබ්බේ ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව. අද චෝදනාව තියෙන්නේ මොකද්ද? මේ රට තුල ආර්ථික අපරාධයක් සිද්ධ කරලා තියෙනවා කියන එක තමයි ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ අපිට චෝදනා කරන්නේ. ඒ වගේම ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට කියනවා මේ ආර්ථික අපරාධය කරපු මිනිස්සු හොයන්න. ආර්ථික අපරාධයෙන් ජනතා මුදල් මංගල කාපුටික ආපහු ලබා දෙන්න, ඒ ආර්ථික අපරාධ කරපුවාට දඬුවම් දෙන්න. අද මේ අයවැයි මේ රට හදන්න යද්දි ඒව ගැන සැලෙන්නට පත් වෙනවද? එහෙනම් අපි කවුද දූෂිතයෝ? කවුද මේ වංචාකාරයෝ? දූෂණය කරලා තියෙන්නේ කොහොමද? ඒ මුදල් ආපහු ගන්නෙ කොහොමද කියන එක වැඩපිළිවෙලක් අපි ළඟ නැතුව නේද මේ අයවැය වාර්තාව ඉදිරිපත් කරන්නේ? ඒ වගේම ඉන්ධන මිලි ලෝක බැංකුව පහුගිය දවසේ මම දැක්ක දිවයින පත්‍රයේ 2022/10/18 වෙනිදා ලෝක බැංකුව ප්‍රකාශ කරලා තියෙනවා කියලා බල වෙලා තිබ්බා. ඉන්ධන මිලදී ගැනීමේ සිට මහා පරිමාණ මිලදී ගැනීම වලදී ශ්‍රී ලංකා රජයේ අදාළ ප්‍රතිසම්පාද ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක අපෝස් ක්‍රියාත්මක කිරීමට අපෝසත් වීමේ හේතුවෙන් මේ රට බංකොලොත් වෙලා තියෙනවා. ඒකන සැලකිලිමත් කරන්න කියලා ශ්‍රී ලංකා රජයට අවවාද කරලා තියෙනවා. නමුත් අවවාද කරන්නේ හොරුන්ටමයි. හොරකම් කරන අයටමයි අවවාද කරන්නේ. මේකේ තේරුමක් තියෙනවද? නමුත් ඒ මිනිසුන්ට කරන්න දෙයක් නැහැ. IMF ණය ලබා ගන්නකොට මම දැක්කා 2022 සැප්තැම්බර් 9 වෙනිදා ලංකාදීප පත්‍රයේ තියෙනවා IMF ණය ලබා දෙනවා නම් දූෂණය මර්ධනය කළ හැකි පිළිගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි මේ රටේ කියලා. මේ අයවැය යෝජනාවෙන් එහෙම එකක් ක්‍රියාත්මක වෙලා තියෙනවද? අපි IMF ණය යෝජනා කරගෙන බලාගෙන ඉන්නේ නැද්දි? ඒ වගේම ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපදයේ සමන්තා පවර් මහත්මිය කියනවා වංචාව දූෂණය දේශපාලකයන් නිලධාරීන් කුට්ටි බලා වැඩ කිරීම තමයි මේ රට කඩාවැටීමේ හේතුව කියන එක සැප්තැම්බර් 12 වෙනිදා 2022 පත්‍රයේ පළ වෙලා තියෙනවා. දැන් මෙන්න ලෝකයේ අය අපිට දෙන දේවල්. අපේ රට කඩුණේ කොහොමද කියලා ලෝක ආර්ථික විශේෂඥ ලෝක බලවතුන් අපිට ඇඟිලි දික් කරන්නේ අපේ රටේ හොරකම් කිරිල්ලයි වෙලා තියෙන්නේ. එහෙනම් මේ අයවැය වාර්තාවේ සාධනීය ප්‍රතිඵලයක් ගන්න පුළුවන්ද? අයවැය වාර්තාවද නිකන් කුදු ලියවිල්ලක් වෙලා තියෙනා මිසක් රටට වැඩක් කරන්න පුළුවන් ලියවිල්ලක් වෙලා නැහැ. ඒකට හේතුව ඇයි අපිට මේ වංචා දූෂණ මගහරින්න පුළුවන් වැඩපිළිවෙළක් යන්න බැරි කියන එක මම විශේෂයෙන් කියනවා. අපි ලැජ්ජ වෙන්න ඕනේ. විදේශිකයෝ අපිට ඇඟිලි දික් කරනවා උඹලා රට කඩාවැටලා තියෙන්නේ හොරකම දූෂණේ වංචාව ඉහළින්නම් පල්ලෙහාටම තියෙන හින්දා. හැබැයි එහෙම ඇඟිලි දික් කරත් අපි ලැජ්ජා වෙලා හරි අපි ඒකට අවශ්‍ය නීති රීති හරි ගස්සනවා නම් නීති හරියට ක්‍රියාත්මක කරනවා නම් අපිට අනාගතයක් ඇති වෙනවා කියන එක බලාපොරොත්තුවක් තියන්න පුළුවන් වෙනවා. අපිට ඇහෙනවා තෙල් නමක් රටේ පාවෙනවා. තව තව ගන්න බෑ. දවසගානේ දවසගානේ ඩැමරේජ් කෙවනවා දඩ කෙවනවා ඒ ඩැමරේජ් අස්සෙත් තියෙන වංචාව දූෂණය කොමිස් ගහිල්ල කියන එක අපිට ඇහෙනවා එතකොට හැම එතකොට ගල්ලංගුරු වල වංචා ගැන අපිට ඇහෙනවා ගල්ලංගුරු ලබා ගැනීම කරන වංචා දූෂණය ගැන අපි දැනෙනවා එතකොට ඒ වගේම මිලදී ගැනීම යම්කිසි සංවර්ධන නාමයෙන් කරපු කටයුතු වරාය හැදුවා කිව්වා හයිවේ හැදුවා කිව්වා මේ හැම එකේම දූෂණය අපිට ඇහෙනවා ඒ හින්දා අපි දැක්කා පසුගිය කාලේ රාජ්‍ය අමතිවරයා පිළිගිනවා සීනිබදු වංචාවක් මේ රටේ සිදු වුණා කියලා මේ මෑත කාලේ සිදු වුණා කියලා පිළිගන්නවා හැබැයි 124 අය කරගන්න පුළුවන් 174ක් අය කරන්න බෑ කියලා කියනවා එතකොට වංචාකාරයට 174ක් අහිමි වෙනවා මේ රටේ නීති මොකටද එහෙම වෙනවනම් නීති නැත්තම් මේ පාර්ලිමේන්තුව තුල මේ නීති සම්මත කර ගැනීම අපේ වගකීම නේද වංචාකාරයට 174යි අපිට 124යි කියලා ජනතාවට කියලා එහෙම බෙදා ගන්න හුරුත් එක්ක වැඩපිළිවෙලක් තියෙනවද ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක ඒකද අපේ ආඩම්බර කතාව සුදුලුණු වංචාවක් සිදු වුණා කියලා ඇමතිවරයා පිළි අරගෙන තියෙනවා පොල්තෙල් වංචාවක් සිද්ධ වුණා කොවිඩ් කාලේ ඇන්ටිජන් වර්තාවක් සිදුනා කියලා විගණාධිපති වරයා ප්‍රකාශ කරලා තියෙනවා ඒ වගේම තමයි අපි දැක්කා කාබනික පොහොර තහනම් කරනවා කියලා රසායනික පොහොර තහනම් කරනවා කියලා කාබනික පොහොර නැමක් චීනෙන් ගෙන්නලා මේ රටට ගොඩ නොබාපු මේ රටට ආපු නැති කාබනික පොහොර නැමක් වෙනුවෙන් ඩොලර් 6.9ක් මිලියන 6.9ක් ඩොලර් ගෙව්වා ඒ කාගෙන්ද සාක්කුවලින්ද ගෙව්වේ ජනතාවගේ සාක්කුවලින් ගෙව්වේ ඒ සල්ලි ඒ තීන්දුව ගත්ත මනුස්සයගෙන් අය කරගන්න වැඩපිළිවෙලක් ඒ තීන්දුව ගත්ත එකේ අය කරගන්න වැඩපිළිවෙලක් ජනතාවට ඒ සල්ලි ටික ආරන්දනේ වැඩපිළිවෙලක් මේ රජයේ ක්‍රියාත්මක වෙනවද කියන එක මම විශේෂයෙන් අහනවා ඒ විතරක් නෙමෙයි මං ඊයේ ලයිබ්‍රරි එකේ පත්‍ර බැලුවා පත්‍රවල පළවෙලා තියෙන්නේ මොනවද ජනාධිපති කාර්යාලයේ නිල වාහන 38ක් ආ ගියටක් නැහැ ඊයේ ලංකාදීප පත්‍රයේ පළවෙලා තියෙනවා විගණාධිපතිතුමාගේ වාර්තාව කියලා එතකොට මේ වර්තමානයේ තියෙන වංචා අදත් මේවා හොයන්නේ නැහැ නේද ඊළඟට තව පත්‍රයක් කරන් බැලුවම මේකේ මුල පිටුවේ තියෙන්නේ මොකද්ද දිවයින පත්‍රයේ කෝටි 14000ක් ලේකන වලින් අතුරුදහන් හම්බන්තොට වරාය හදන්න ගත්ත විදේශ ණය වලින් කෝටි 14000ක් ලේකන වලින් අතුරුදහන් අලාභානීය මිලියන 65618ක් කියලා. මේ අද ඊයේ පත්‍රයේ තියෙන්නේ. ඉතින් මේ අයවැය වාර්තා ඉදිරිපත් කළ වැඩක් තියනවාද? මේ රටේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් හොරගම් කරනවා නම්. ඒ වගේම ඒ ඇස්සේ ප්‍රියමාල්ල වගේ අය කළු සල්ලි සුදු කරන කළු සල්ලි තැන්පත් කරගන්න ව්‍යාපාර මේ රටේ බිහි වෙනවා. ඒක සාමාන්‍ය දැන රේගුවේ ඊට පස්සේ ඊයේ පත්‍රේම මෞබිම් පත්‍රයේ දිනන රේගුපතු නොසලකිල්ලෙන් කෝටි 32ක් රටට අහිමි වෙලා අපි අයවැය වාර්තා කරන වාද විවාද කරන්න වැඩක් තියනවද මේ රටේ වර්තමාන සිදුවෙන හොරකම් දිහා බැලුවත් මේව සඳහා මොනවද තියෙන වැඩපිළිවෙල මේව වළක්වන්න දැන් අද පත්‍රයේ මම බැලුවා අද පත්‍රයේ තියෙනවා කෝටි 31,000 21,309ක් විදේශ ණයට වෙච්ච දෙයක් නැහැ කියලා විගණාධිපති වාර්තාව කියනවා එක වෙලාවකට විගණාධිපතිතුමා ගැන පව් කියලා හිතනවා මේ ආණ්ඩුව ආපු දායිද විගණාධිපතිතුමා වාර්තා ඉදිරිපත් කරනවා එකක්වත් ක්‍රියාත්මක වුණාද ඔක්කොම ගියේ හමස් පෙට්ටියට අඩුවනේ නඩුවක් අහලා මේ සල්ලි ටික ගන්න උත්සාහයක් කළාද රජේ කවුරු හරි කවුද මේ සඳකලහකලේ විගණාධිපතිතුමා ගැන දුකයි හැමදාම වාර්තා කියෝ කියෝ වා හොරකම් හොයා වාර්තා දදායින් නම් සිදු වෙච්ච දෙයක් නැහැ එතුමාගේ වාර්තාවලුත් ඒ විතරක් නෙමෙයි පැන්ඩෝරා පේපර් පත්‍ර ගැන එදා පැන්ඩෝරා පේපර් වලින් රාජපක්ෂ පවුලේ ඩොලර් මිලියන 150ක් විතර තැන්පත් වෙලා තියෙනවා කියලා කිව්වහම ජනාධිපතිතුමා මොකද කිව්වේ අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට කතා කරලා ගියා සති මාසයක් ඇතුළත මට වාර්තාව දෙන්න මේ පැන්ඩෝරා පේපර් වල මුදල් තැන්පත් වෙන අද වෙනකල් තියෙනවද ඒකන කතාවක් ඉතින් මෙහෙම රටක් හැදෙනවද මොන අයවැය වාර්තා ඉදිරිපත් කළත් මොන දේ කළත් සල්ලි හොරකම් කරන සල්ලි වංචා කරන සල්ලි දේශපාලකයන් සහ විහෙල පුටුවලින නිලධාරීන් වංචා කරන සල්ලි හොයන්න වැඩපිළිවෙලක් නැත්නම් මේ සඳහා වැඩපිළිවෙලක් තියෙනවද කියන එක මම අහනවා ඒ හින්දා දැන් බලන්න යහපාලන ආණ්ඩුව කාලේ දාපු නඩු 45ක් මහා පරිමාණයේ වංචා දූෂණය සඳහා දාපු නඩු 45ක් ටෙක්නිකල් ෆෝල්ට්ස් කියලා හත ගියා ඒ වටික ආපහු දැම්මද 45. ඒතොර ඒ ආණ්ඩුවෙන් නඩු දානවා මේ ආණ්ඩුවෙන් ටෙක්නිකල් ෆෝල්ස් කියලා. එකම නිලධාරී ටික තමයි කතා කරන්නේ. ඒතොර නිලධාරීන්ගේ ස්වාධීනත්වයක් තියනවාද? එහෙනම් වැරදි විදිහට නඩු දාපු ඒ අධිකරණ නිලධාරීන්ට දඩුවම් දෙන්න ඕනේනේ. ඇයි වැරදි විදිහට නඩු දැම්මේ? ඒගොල්ලන්ගේ වෘත්තියේ වගකීම නේද කියලා. නමුත් දේශපාලන අතකොළු වෙලා සියලු රාජ්‍ය නිලධාරීන් මේ වංචා දූෂණයට එකතු වෙنده සිද්ධ වෙලා තියෙනවා. ඊයේ පතා මේ ඊයේ පත්‍රවල තිබෙන දේවල් විතරක් බැලුවොත් සීනි ලොක්කේ දූෂණ දෙදෙනෙකුට දූෂණ වැලක් මේ ගෙයක් කුලියට හිටපු මිනිස්සුන්ට දැන් හෝටල් තියෙනවා විශ්‍රාම වාහන මෙහෙමයි ඒවගෙන හොයාගෙන හොයා බලන්න කියලා ඒකින සේවකයෝ කෑ ගහනවා. එතන අලිවැට මුවාවී කරන නාකොළනගනේ වන සංරක්ෂණයේ පියවර ගන්න කියලා. ඉතින් මෙහෙම බැලුවොත් රටේ මුල් පුටු වල ඉන්න අයම නම් රටේ පාලනයට සම්බන්ධලා ඉන්න ඇමතිවරු නම් මේ වංචා දූෂණ වලට සම්බන්ධ වෙලා තියෙන්නේ අයවැය ගෙනල්ලා අපි කතා කරන එකේ තේරුමක් තියෙනවද කියන එක මම විශේෂයෙන් අහනවා. මේක හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් එම ඒ හොරගම් කරපු සල්ලි ආපහු ගෙවන්න පුළුවන් යාන්ත්‍රණයක් තියෙනවා නම් එහෙම යාන්ත්‍රණයක් නැත්නම් අපි මුළු 225 එක්තහුව වෙලා අත උස්සලා නීති හදන්න ලෑස්ති කරුණා කරලා මේ රටේ වංචා කරලා හොරගම් කරලා මේ රටේ බංකොලොත් බවට පත් කරපු මිනිස්සුන්ට විරුද්ධව දඬුවම් කිරීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කරන්න කියන එක කියනවා. ඒ සඳහා නීති සම්පාදනය කරන්න ලෑස්ති. ඒ විතරක් නෙමේ තියෙන නීති ටික එක එකට යට නොවී හරියට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් හදන්න කියලා කියනවා. දැන් භූවිද්‍යා පතල් කාර්යංශය ගැන මම ඊයේ කිව්වා. වැලි කපන වැලි ජාවාරමේ ඉදිරි පුද්දේ කරන් සභාපති කළා ඇමතිවරයා. ඉතල ඇමතිවරයා වැලි ජාවාරම් කාර්යයක් සභාපති කරනවා නම් රටේ නීතිය මොකද්ද? ඒ රට රකි වැලි රටේ සම්පත් රකින්න දාන්නේ. ඒකට ඉත්තේ කරගන්න ඕනේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සුදුසුකම් නැති පුද්ගලයෙක් අධ්‍යක්ෂ ජෙනරාල් කළා. රටේ නීති මේවද? එතකොට දැන් අද මට ලොතරැයි මණ්ඩලයෙන් කතා කරලා කියනවා සංවර්ධන ලොතරැයි මණ්ඩලෙත් හොර වංචා කරන මිනිහෙක්ව ඒකේ ඒ සහකාර සාමාන්‍ය අධිකාරිකරණ ඊයේ තීන්දුව කරලා සෞන්දර්ය ඉන්ටර්වයුව කැඳවරවලු. මං කියන්නේ මේ රටේ නීති හදන්නේ මිනිසුන් නීති කඩන්නේ. නීති ක්‍රියාත්මක කරන්න ඕනි පුද්ගලයන් නීති කඩන්නේ. හොරදම් කරන ඒ අය නම් ඒ අපිට මොනේ සංවර්ධනයක් ගැන කතා කරන්න පුළුවන්ද? මොන අය වේක ආවත් ඊයේ රෑ වෙනකොට මට අම්පාර දිස්ත්‍රික්කයේ මුහුදු මහ විහාරයේ හාමුදුරුවෝ කතා කරලා කියනවා අනේ මහත්තයෝ ලාහුගල වනාඩ විවරයි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරේ අක්ෂර 34ක් අයත් කරගෙන කියලා. ඊට පස්සේ කියනවා ආරුගම්බේ සරෝදපුරම් පාරක් හදනවා ඒකේ කොන්ක්‍රීට් දාලා කැලේ මැද්දෙන් පාරක් හදලා කොහෙදේම නීති තියෙන්නේ කියලා. එහෙනම් මේ නීති ක්‍රියාත්මක කරන නීති රකින්න පුටු වලට පත් කරපු පුද්ගලෝ නේද නීති කඩන්නේ. ඒක තමයි අපි කිව්වේ විශේෂයෙන්ම සමග ජන බල වේගයේ ප්‍රකාශ කළේ රටේ තියෙන නීති ක්‍රියාත්මක කරන්න ශක්තිය දෙන්න තියෙන නීති ක්‍රියාත්මක කරන්න ශක්තිය දෙන්න තියෙන නීති ක්‍රියාත්මක කරන්න. එතකොට ආයතන වලට පුටු වලට පත් කරනකොට වංචා දූෂණ වලින් තොර මිනිස්සු පත් කරන්න අමාත්‍යංශ බාර දෙනකොට වංචා දූෂණ වලින් තොර පුද්ගලයෝ පත් කරන්න. එහෙම නැත්නම් හොරුන්ට නම් මේක රකින්න දෙන්නේ හොරුන්ට නම් මේක බලා ගන්න දෙන්නේ මේ පාර්ලිමේන්තුව අය වෙන කතා කරන එක තේරුමක් නැහැ. අය කර මුදල් බදු මුදල් රාජ්‍ය මුදල් අය කරනකොට තොරගම් කරනවා ඒ අය කරගත්තු රාජ්‍ය මුදල් වියදම් කරනකොට තොරගම් කරනවා නම් මේ අයවැය කියන්නේ හොරකමක් මිසක් වෙන මොකද්ද තියෙන්නේ වෙන මොකද්ද තියෙන්නේ? ඒ හින්දා මම කරුණා කරලා කියනවා මේ වංචාව දූෂණය ඇති කරන්න අවශ්‍ය නීති රීති ගේන්න. ගිය අතුරු අයවැයේ ජනාධිපතිතුමා සඳහන් කරලා තිබ්බා. නමුත් මේ අතුරු මේ අයවැයට එනකොට ඒවත් වැනිෂ් වෙලා ගිහිල්ලා. ඒ හින්දා අපි දැක්කා පෞගිය කාලේ ණය ගෙවන්න විදියක් නැති වුණාම ඩොලර් එක පාලනය කළා බලහත්කාරයෙන්. ඒකෙන් මොකද
වුනේ?
අපේ සියලු ඩොලර් ටික සංචිත ටික හිඳලා යන්න ගියා. රසායන පොහොර ගේන්න සල්ලි නැති වුණාම අලුත් සංකල්පයක් ගෙනාවා. කාබනික පොහොර තමයි හොඳ ලෝකෙම පිළිගන්නවා කියලා. ලෝකෙ කිසිම රටක 100% කාබනික පොහොර වලින් වගා කරලා නැහැ. නමුත් එහෙම සංකල්පයක් ගෙනාවා. හේතුව මොකද්ද? යටි අරමුණ. ඩොලර් නැතුව ගියා. ඒකයි ඒකට හේතුව. අන්තිමට මොකද්ද වුනේ? මේ රටේ ආහාර උද්දමනයක් ඇති වුණා. මිනිසුන්ට කන්න බොන්න පොඩි මිනිහෙකුට කෑම වේල් තුන කන්න බැරි තත්ත්වයකට පත් වුණා. ගොවි පවුල් පිටින් පාරට වැටුණා මේ තීන්දුව නිසා. මේ තීන්දුව ගත්ත මිනිස්සු මේ රට අනාථ කරපු මිනිස්සුන්ට විරුද්ධව වෙන ක්‍රියාමාර්ගය මොකද්ද? මේ ජනතාව අනාථ කරපු අයට ගන්න පියවර මොකද්ද? ඒ සඳහා ජනතාවට ලබා දෙන වන්දිය මොකද්ද? මේ ජනතාව කරපු වැරද්දකටද අද මේ රටේ ජනතාව දුක් විඳින්නේ? පාලකය කරපු වැරද්දට පාලකය කරපු හොරගම් වලට අද ඒ අයට උගන්ඩාවට යන ජෙට් එනවා. අපේ ගමේ ඉන්න ජනතාවට එහෙම ජෙට් එනවද? නමුත් ඒගොල්ලෝ සුරසැප විඳිද්දි පාලක සුරසැප විඳිද්දි අහිංසක ජනතාව ඒ කරපු වංචා දූෂණ වලට වන්දි ගෙවනවා. එහෙනම් එහෙම වන්දි ගෙවන වාතාවරණයක් තියෙද්දි මේ අයවැය ලියවිල්ල ගැන අපි කතා කරන එකේ තේරුමක් තියෙනවද? මේ අයවැය ලියවිල්ලෙන් ඇති වැඩක් තියෙනවද? ඒ අයවැය ලියවිල්ල කෙසේ හැදුවත් ඒ ක්‍රියාත්මක කළ හැකිද? මම කලින් කිව්වා වගේ රජයේ ආදායම් අය කර ගන්න කොටත් හොරගම් කරනවා නම් රජයේ ආදායම් වියද වැය කරන කොටත් හොරගම් කර ගන්නවා නම් මේ
අයවැය ලියවිල්ල කියන්නේ හොර කරීම හොර ලියවිල්ලක් නෙමේද හොර කිරීමේ බලපත්‍රයක් නෙමේද එහෙමනම් ඒක සදා හොඳ අයවැය ලියවිල්ලක් වෙන්න නම් ඒක සාර්ථක අයවැය ලියවිල්ලක් වෙන්න නම් ඒකේ රටේ ජනතාවට යහපතක් වෙන්න නම් මේ අයවැය ලියවිල්ල තුලින් රටට සමෘද්ධියක් වෙන්න නම් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා නම් පළවෙනියට වෙන්න ඕනේ මේ හොරකම් කිරීමට වැට බැඳීම හොරකම් කරපු අය ඉවත් කිරීම හොරකම් කිරීම සදා අවශ්‍ය මැලක්කීම සඳහා අවශ්‍ය නීති සැකසීම කියන එක මම විශේෂයෙන් කියනවා. එහෙමනම් මම විශේෂයෙන් කියනවා හැමදේම මේ රටේ හොරගම් කරනවා සාධනීය විදිහට
ලියවිල්ලක්
හැදෙන්න නම් කරුණා කරලා මම කියනවා මේ ජනාධිපතිතුමා අවුරුදු දෙකහමාරක් තිය බාරගත්තා. හැබැයි අවුරුදු දෙකහ පහුගිය අවුරුදු දෙකහමාර රට වැටුණා. ඒ වැටීමට හේතු වෙච්ච හැට උත්තර දෙන්න ඒ වත්තපු රටේ සල්ලි නැති කරපු අයගේ සල්ලි ටික රටේ ජනතාවට ආපහු අරන් දෙන්න අන්න එතකොටයි අයවැය ලියවිල්ල හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ කියන එක මම ප්‍රකාශ කරනවා.
Thank you.